ධනංජානී නැවති බ්‍රාහ්මණයා අධර්මෙහි හැසිරුණු අයකු බව මරණ මංචකයේදී සැරියුත් මහරහතන් වහන්සේ ඔහු වෙත වැඩම කර අපායේ පිහිටා තිබූ බ්‍රාහ්මණයාගේ හිත බඹලෝතෙක් පිහිටුවාලු බව ධර්මෙහි සඳහන් වේ. ඒ බ්‍රාහ්මණ තෙමේ සේක බල පිහිටා නොතිබූ අයකු බවද කියවේ. එසේනම් ක්ෂණිකව මරණින් පසු බබලෝ ඉපදීමට හේතු සාධකෝ කරනු පහදලා දෙන්න කියලා හුඟක් වැදගත් මේ ප්‍රශ්නේ. දැන් මේ සීක බල පිහිටන්නේ නැහැ කියන්නේ සෝවාන් ඵලයක් ලබලා නැහැ. අද ඒක කියන්නේ රහතන් වහන්සේ. සීක කියලා කියන්නේ ශික්ෂණය වෙවි යන කියලා අනාගාමි මාර්ගය අනුගමනයක් අනුගාමිකයන් සීක. ශික්ෂණය වෙවි යන කෙනා. ඒ සීක බලයක්වත් පිහිලා තිබුණේ නැහැ. මේ ඊට වඩා හරි ලොකු විදිහේ පොළයි අමුදරුවයි. ඔහොම තමයි හිටියේ. ස්වාමිනේ හරියට වැඩ වැඩේ ඉන්නේ අපිට. කියලා ඉතින් විතර මග යන්න යනවා. මනපදයක් අහගන්නවත් එන්නේ නැහැ. ඉන්නවා දැක්කොත් ඒ ඕන් දැම්ම බලක් අහන කොට වෙනවා. ඉක්මන් කරලා ගන්නලා යන්න ඕනේ කියලා මගල්ලා කොහෙන් හරි ගිහින් තමන්ගේ කොහෙන් හරි රැග්ගෝ විතරක් හරි මොනවා හරි කරනවා. ඔහොම තමයි ජීවිතය ගත කළේ. ඒක අවස්ථාවකදී අකාලේ මේ යන්න හේතු වෙන කාරකයක් යෙදුනා. හැබැයි ඒ වෙලාවේදී නම මතක් වුණා මම වැරෙනවා. මේ ධර්මයේ හරි වැදගත් දෙයක් තියෙනවා. කල්යාණ මිත්‍රියේ කේස් ගහකරි අසුරු කරලා තිබුණා නම් කවදා හරි අවස්ථාවක් ලැබෙනවා ඒකේ වටිනාකම දකින්න. මේක හරි වැදගත් දෙයක්. කොච්චර එපා වෙලා හිටියත් එපා වෙලා ඉන්න හේතුවකුත් තියෙනවා. මම තව ජීවත් වෙනවනේ. තව මට ඉන්න පුළුවන්. ඔය අදහස තියෙන තාක්කල් තව කල් තියෙනවනේ. හොඳ පැත්ත කරලා හිටින්නේ ඊට වඩා හොඳයි ලෝකෙ. මේ පුරුතජන මානසිකත්වයක හැටි. ඉතින් ඒ නිසා ධර්මයට ලැබි නෑ. හැබැයි තරහ නෑ. දන් දෙන්න එහෙම කැමති. ඒවා කෙරුවට වැඩිපුර ලැබුණකමක් නෑ. හැබැයි පොඩ්ඩකින් හරි සම්බන්ධයක් තිබුණා නම් කවදා හරි ඕනෑම වෙලාවක් වටිනාකම දකින්න වෙලාවක් එනවා. අන්න එහෙම අවස්ථාවක් තමයි ආවේ. හැබැයි ඇවිල්ලා අඬනවා ඉන්නේ. දුක් වෙනවා, අඬනවා. අයියෝ හරි වැඩි. භාර්යාවට දැන් මොකද වෙන්නේ? දරුවන්ට මොකද වෙන්නේ? මයින් දේපොළ වලට මොකද වෙන්නේ? දැන් මම අලෝ තනියි කීකේ මෙහෙම හූල්ල හූල්ල ඉන්න ගම මතක් වෙලා වෙන පිළිසන්නක් නැහැ. ඉක්මන් කරලා සැරියුත් හාමුදුරුවන්ට එක වගලා කියහල්ලා මං ආරාධනා කළා කියලා අවසාන අවස්ථාවේ ඔහු උත්තරයක් දුන්නා. පිළිසරණක් හොයාගන්න ලැබුවයි දිවිච ප්‍රශ්නේ දැන් කිවිදුරක් වෙලා බලාපොරොත්තු. දැන් මේ මුල් ක්‍රේ තමයි මොකද කරන්නේ? මේ පණ විදිහ අහලා සැරියුත් හාමුදුරුවෝ ඔහුගේ අනුකම්පාවගෙන මොකද දානයක් හරි අරන් තියෙනවා උන්වහන්සේගේ සිද්ධි තමයි ඒකාන්තයෙන් උපකාරීට හොතෝපකාර කරන්නේ. ඒ නිසා ඉතින් උදෙන්ද වැල්ලා හිටන් එකින් එක ක්‍රමවේදයක් දුන්නා. බනහඬ එපා කියනට බනහඬ ඕනේ විලාව ඇවිදින්න. දැන් මෙතන වැදගත් හරියක් තියෙනවා. තව මොහොතයි ඔබ ජීවත් වෙන්නේ. දැන් ඔබට වැටහෙනවා. ඔව් ඒක නේ නැහැ දැන් ප්‍රශ්නේ. අනේ දැන් ඉතින් භාර්යාවට කවුද? ආය යනවා. දරුවාට කවුද? දේපොළ මොකද වෙන්නේ? දැන් ඔබ ඇඬුවා කියලා හරියයි. උන්වහන්සේ දන්නවා ක්‍රමවේදයක් ගන්න හැටි. දැන් හයියෙන් ඇඬුවත් එහෙම ඔබ නොමරීදී. භාර්යාව අයිති වෙයිද? දරුවා අයිති වෙයිද? අයියෙන් මොරගාලනියෝ තියෙන දීපලෙම හම්බ වෙයි. ඔබ දැන් මොහොතක් ගන්න අදන මොහොතක් ගන්නත් යන්නේ මරණය කරන්නේ. තේරෙන්නේ නැද්ද? දැන් මේක විග්‍රහ කරනවා. මරණ මොහොත කරා නේද යන්නේ? දැන් ඇඬුවොත් ප්‍රතිඵලය මොකද්ද? දුක් වුණොත් ප්‍රතිඵලය මොකද්ද? අවසාන මොහොතෙත් යන්තම් විදීමක් තියෙනවා. ඒක නැති කරනකොට පෙරේතයෙක් වෙන්න පුළුවන්, දුක තියන්න පුළුවන්. මොකක් නිසාද? අනේ වගේ දේපොළ අනේ වගේ අමුදරු කිය කිය මේකේ හූල්ල හූල්ල මේ මොහොතේ තිබු අවිද්‍යාවෙම දැවිලා තෘෂ්ණාවෙන් ගිහිලා දැවිලා ශෝකයෙන් සංවේගයෙන්පත් වෙලා මුලාවටපත් වෙලා ඉඳන් ඔය මුලා මනසකින් මලොත් එහෙම උඹට කාලාන්තරයක් යනකම් දුගතියවත් මිදෙන්න හම්බෙන්නේ. එතන බය වුණා දුගති බය ඇති වෙලා. ඉතින් කැත්තර ඇඬුවත් දැගලුවත් මගේ අනේ වගේ භාර්යාව කිව්වත් අනේ වගේ දරුවෝ කිව්වත් හිමි වෙනවද වින්ද හම්බෙන්නවද? ඔය අඳන එක සාරවත් හරයක් තියෙනවා පොඩ්ඩක් හිතලා බලපන්. අන්න මොකද කල්යාණ මිත්‍ර සම්පත්තිය ළඟව නිසා අර මුරදි දානයක් දීලා හරි සම්බන්ධයක් වලලු තිබිච්ච නිසා කෘතඥව මනසරණත් සුද්ධ වෙන්න ආර්යෙක් හම්බෙලායි මේ කතාව කි. ආර්යයන්ගෙන් බලයි මේ අහන්න. ඇත්ත නේ නැ. මගේ අඬුවා කියලා මොනවද කරන්නද? කොහොමත් මම මැරෙනවනේ. මරණ සතිය දැව වැරිනවා. මැරෙන බව දකින්න දකින්න ප්‍රමාදේලා බය වෙන්නේ තවත් කට කොඩක් වෙලාව දිනවනවා. ඔය විලාහ හොදටම ඇති. සංසාරලා දිනවනවා. තේරුම් ගන්න. ඔච්චරයි තියෙන නිවන් දකින්න. ප්‍රඥාවෙන් කරුණ තේරුම් ගන්න කියතොත් ඉවරයි ඔයගේ අවසින් නිවන් දකින්න. දැන් තේරුම් ගන්නවා. ඇත්ත වශයෙන්ම ඇත්ත තමයි. මම කොච්චර ඇඬුවත් දැඟලුවත් මේ මගේ භාර්යාවගේ මගේ දරුවෝගේ මගේ දේවලුගේ මම තාම මොහොතේ ඔක්කාර පණ යන මොහොතයි දිරිලා. අයිති වෙන්නේ නැති බව හොඳටම දන්නවා. ඔන්න ඕක තමයි අසාරයි කියන්නේ. ඔබ සාරයි කියලා හිතා හිටියොත් සාර දැන් හිතලා බලපන්. ඇත්තනේ අසාරයි. ඔය ඉන්න ධර්මයේ තියෙන ක්‍රමය. කයත් දැන් සාරද? කද හදා හිටිය කන්නේ මොකද වෙන්නේ? කය නම් අසාරේ බව නම් භයංකාරී. වැටේලා නැද්ද දැන්? තමන්ට අධ්‍යක්ීම ආපු වෙලාවේදී කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන කාරණේ කියලා දෙන්නේ. ওই කාරණේ යටපත් වෙලා අවිද්‍යාව තමයි නැగిලා විදිහට මේ අඬාඬා දුක් වෙවි අපාගත කරන්න මඟ පෑදලා තිබුණේ. ඔතනින් ආවට පස්සේ වෙන්නේනවා. ඉතින් මිනිස් ජීවිතේ ගත කරා මෙච්චර කල් සුගතිය කිව්වට දැන් වැඩක් වුණාද? දේපොළ හරි හම්බ කරලා දැන් වැඩක් වුණාද? අමුදරුවන් පෝෂණය කරගෙන හිටියා. දැන් මොනවද කියලා හම්බ වුණේ සුගතිය උපදිලා මිනිස් සුගතිය උපදිලා. ආයි මිනිහේ කියලා උපන්නත් ඔච්චර නේ. තේරෙන්නේ නැද්ද? උන්වහන්සේ ධර්මයේ දේශනා කරලා පෙන්නනවා. ඇත්ත තමයි. ඉතින් මම මොකද කරන්නේ? වැඩක් නැහැ දැන් ඉතින් මිනිස්සේ කියලා ආයි තිබුණා. චාතුරු මහ රාජිතිය කියලා තැනක් තියෙනවා. ඔය තරම් කරදර නැහැ. ඒක හොඳයි ඊට වඩා. මේ අනුපූර ක්‍රම. උපරිමයේදී ගිනින විවිධ ක්‍රම තියෙනවා. මෙතන විග්‍රහ කරලා දෙනකොට මොකද කරන්නේ? ගති ලක්ෂණේ උන්වහන්සේ දාහනිය අදින වින වතු වෙන්න අවසින් බෞද්ධලේ හැදිලා. උන්වහන්සේ ඉදිරියේ වනහනකොට දසාකුසල් හේතලා දැන් නැහැ. පංච නීවරණයටපත් වෙලා ගිහිල්ලා. දැන් හිත අවශ්‍ය කරන තැනට ක්‍රමක්‍රමයෙන් එනවා. එතන මොකද කරන්නේ? දැන් මෙයාට අර තීරණ කර්ම කර්ම නිමිති ගති නිමිති මේ ආදී වශයෙන් පේන අවස්ථාවේ ගති නිමිති වෙනවා. චාතුර්මහාරීත්‍ය කොහෙද ආරමුණු කරන්න අවශ්‍ය බලතලයේ හැදිච්ච ගාම චාතුර්මහාරීත්‍ය ස්වභාවය වැටහෙන්න පටන් ගත්තා. චාතුර්මහාරීත්‍ය හරි හොඳයි නේ. ඒක හුඟක් ආවිස තියනවා. දෙවියෝ සැප සම්පත්තෝ ඉන්නවානේ. එතන හිත හිටියා. නවත්තන්නේ ඉන්නේ නැහැ. එතන නෑ ඔයිට වඩා හොඳ දෙයක් තියෙනවා. ඒකද කියන්නේ තාව තීස කියලා. ඊටල හරි බලවත් ඊටල හොඳ සුභෝභෝගී හිතලා බලන්න මේක තත්ති ඕකද හොඳ ඒකද හොඳ අන්න ප්‍රයෝග සම්පත්තියෙන් ගෙනියන ක්‍රමයක්. එතකොට පේනවා අර මනතර මොකද හේතු ආර්ග තියෙනවා. ආර්යයන්ට අපපත්තාන කරපු වාසනාව තිවිජ නිසා අර ධර්මයේ අවස්ථාව ලබා දෙන කෙනෙකුට පසුතලයේ හැදි හැදි උඩට උඩට වෙන්න පටන් ගන්නවා. ඒක හොඳයි නේ නා චාතුරු මහරජාදීන් දවල. ආ ඔයිනවත් ඉන්නවා. තව එකක් තියෙනවා ඊට හොඳ එකක්. යාම කියලා ලෝකයක් තියෙනවානේ. උන්වහන්සේ අදිෂ්ඨාන කරනකොටම අරයන් වෙන්න පටන් ගන්නවා. ඒක ලෝක ඊට වඩා සැප සම්පත් සහිතයි. ඔහොම එකිනේ යාම දුහිත නිම්මාන රති වර්ණිමිත වසවත්ති කිය දෙට ගිරිච්චාම උපරිම කාම සම්පත්තියේ උපරිමේ තියෙන දෙන. උතන කාම දාහී දැවෙනානේ කොච්චර උපරිමේ තිබුණා. ඔය කාම දාහී නැති දෙයක් තියෙනවා. එතන දැවින්නේ නැහැ, ගැටින්නේ නැහැ. ඔය කොච්චර හොඳ සම්පත් තිබුණත් ඔයගොල්ලෝ අතරක් තියෙනවා, ඇලිනවා, ගැටෙනවානේ, මුලා වෙනවානේ. ඔය ස්වභාවයේ දැවිල්ලක් නැති ඒ ආස්වාදයට වල ආදීනෝ දිනව උදලා හිතලා බලන්න ඔබ තියෙන ස්වභාවය. ඔයිට කොච්චර සාන්ත ප්‍රණිත නිදහස නැද්ද ධානි මාන ප්‍රථම ධානි ශාලී බ්‍රහ්ම පාරිසද්ධි බ්‍රහ්ම පුරෝහිති මේක ගන්නකොටම ධානි ශාලී ඉඳන් එකක් හිත ගියාම ඇත්ත තමයි. කාම ලෝකේ කොච්චර සාන්තද නිදහස ඉන්න ජීවිතේ. ඔතෙන් ගිරාලා පස්සේ දැන් ඉතුරු ටික තිබුණේ ඕකේ තියෙන රූපයක් තියෙනවා නම් ඒකත් අනිත්‍යයි දුක්ඛයි නැත්තයි විනිහි කරන්න ඕක. ඕකියම් වේදනාවක් විඳිනවා නම් ඕකේ හරියක් තියෙන්නේ නැහැ. ඒකත් කියලා වරින දවසක් තියෙනවා. ඒකේ ගන්න හරියක් නැහැ. ඒකෙත් විමුක්තියක් නැහැ. ඒකේ තියෙන්නේ ඒ වින්දනය තුළදීන වේදනාව ගෙවිලා වැන්තිල යන වේදනාවක් විතර හරියක් ඇති එකක් නැහැ. ඕකියම් ඉති මම බල්මේ කියන සංඥාවක් තියෙනවා. ඒ සංඥාව ගන්න හරියක් ඇත්තේ නැහැ. ඕක එකින් එක විග්‍රහ කළ සංඛාරයි විඥානයි දෙකත් අසාරත්වයෙන් වෙන්නවා නම් කොහටද හින්ද තියන්නේ? බබතලින් එහාට යන දෙයක් නැහැ. බබතලිය කියන්නේ ආර්යත් ඵලයේ හේතුකාරක වෙන්න හේතු වෙන්නා වූ පසුතලෙ. ඔය පසුතලෙ ඉඳලා හිත විදර්ශනා කරනකොට කෙලෙස් පංචස්කන්ධයේ පිළිබඳ හැඟීම් දුර වෙලා යනකොටම පංචස්කන්ධෙහි චන්දරාගය ඉවරයි. චන්දරාගය වුණායි රෝගේ වැදෙන දෙයක් නැහැ. ඔන්න ඔතෙන්ද ගේන්න තිබුණ. ඔතෙන්ද ගේන්න යන රෝගද කරන්නේ. ඕකට අරමුණු වෙන දෙයක් තියෙනවා රූපාවචර ස්වභාවයට ආවා ඔතෙන්ට එනකම්. අරමුණු වෙනකොට මොකක්ද අරමුණු ඉන්නේ? අනිවාර්ය බුදු පියාණන් වහන්සේ බලන් දෝනේ. ඔය අදහතේ බුදුරයන් වහන්සේ ගෙතෙන්ද ගෙනිච්චත් වරාගෙන. ඔය අවස්ථාව කියනකොට සරියුත් හාමුදුරන්ගේ තරහ අනුපාඩුවක් ඉක්ම වෙන්නේ නැහැ. හොඳයි මං කියලා මං එන්නම් කියලා බුදුරන් වහන්සේ හම් වෙන්න එනකොට බුදුරන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට කියනවා සාරිපුත්ත අඩුවක් කළා. විමුක්තියෙන් කෙලවර කරන් තිබිච්ච පුද්ගලයා එහෙම තියලා මං හම් වෙන්න එනවා. මං හම් වෙන්න වෙලාවක් නැහැ. එයාගේ ස්වභාවයෙන් එයා බබලෝට උපත් එතන චුත වුණා. උපපති හිටියේ බබලෝනේ චුදිලා පරිසන්දි ලැබුවා බබලෝ. ඉතින් ඒක තමයි කියන්නේ මේ ධාන වඩනවා කියන එක එකක්. විදර්ශනා වැඩි වීම නිසා යම්කිසි ආකාරයක සංඛාරයක් ගෙවහරගුවාම තව ගෙවු නැති සංඛාරිය තමයි උපපති ඉතුරු වෙන්නේ. අලුතෙන් මගක් වැඩුවා නෙමෙයි. ඒකෙන් එක ආදීනව පෙන්නලා හිටන් ඒ සංඛාරිය අසාරත්වයේ පෙන්න ගුවා. ඒකෙන් හිත විදිලා යනවා. ඒතර අනුසේ වශයෙන් තව දිනන රූපාවචර. නැ රූප රාග අනුසේ තව තියෙනවා. කාම රාග අනුසේ විදලා හැදියා. එින් එහාට යවන්න නම් ඒකේ තියෙන අනිත්‍ය දුක අනාත්මතාවය විග්‍රහ කරලා ඒ අවස්ථාවේ ධර්ම දේශනා කළා නම් අවස්ථාව ලැබිලා අවදාන යොමු වෙච්චලා කියන වර තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ලෝකයේ බැඳිලා ඉන්න අවස්ථාව තියෙන තාකල් අවදාන යොමු කරලා හිතෙන්නේ. මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඒ වගේ මේ ලෝකයේ බැඳෙන එක ලෝකයේ ආදීනව දකින්න වෙලාවක් එනවා කොයි මොහොතකද. ඒ විලාවල හරි ලේසි අවදාන යොමු කරන් දෙකින් අහ කරනවා. ඉතින් මේ මරණාසන්න මොහොත කාලලත් පෙන්ලන්නේ අවදානියේ ලෝකයෙන් අවදානිය ඉවත් කරන හොඳ පහතු අවස්ථාවක්. මොකද ලෝකයේ අවදානිය අහක් කරන්න බැරි වෙන්න විවිධ හේතු තියෙනවා. ශාරීරිය නිරෝගීව පෘෂ්ටිමත්ව තියෙනවා නම් උත්තේජනය නැගෙමින් තියෙනවා නම් මේ ශාරීරියේ නොයේ කාමයන්ට පෙළඹෙන මානසිකත්වයක් ඇති කරන්න උදව් දෙනවා. මරණාසන්න මොහොතක් කිට්ටු වෙනකොට මොකද වෙන්නේ? ශාරීරියේ වැදලා තිබිච්ච ඒ උත්තේජන ශක්තිය දුර්වල කරනවා. දුර්වලව කය තියෙනවා දිහා දැනෙන්නේ නැති කරනවා. කයට දැනෙන ස්පර්ශ අඩු කරලා යනවා. මනස පමණක් ක්‍රියාත්මක වෙන්න කිට්ටු වෙනවා. ඇතකන දෙකේ ස්පර්ශයේ අන්තිම වෙලා අයින් වෙනවා. ඉතල දිවනාසී ශාරීරියකින් දෙකින් ශරීර ස්පර්ශයේ ක්‍රමයෙන් හීන වෙලා යනවා. ඒ ඉන්ද්‍රිය දුර්වල වෙලා යනවා. ශරීර කායේ ඉන්ද්‍රිය. ඊට පස්සේ දිවේ ඉන්ද්‍රිය දුර්වල වෙලා යනවා. ඊට පස්සේ ගාණේ ඉන්ද්‍රිය ගඳ සුවඳ දැනෙන්නේ නැති මට්ටමට දුර්වල වෙලා යනවා. තව ඇහෙනවා, පේනවා කියන සෝතේන්ද්‍රිය, චක්කු ඉන්ද්‍රිය කියන දෙකයි මනේ ඉන්ද්‍රියයි තියෙනවා. ඔන්න ඔය විලාව තමයි ඔය කියා දෙන්න ගන්න. දැන් මේ කාම රෝගයේ හිද වැදෙන්න මේක දාලා යන්න බෑ කියන්නේ හේතුකාරකින අරමුණු වල නවත්ත ගන්න උත්සාහ දෙන්නේ උපනිශ්‍රේ දෙන්නේ දිවනාසයේ ශාරීරිය කියන ඉන්ද්‍රිය දුන. මරණාසන්න මොහොතේදී ওই ඉන්ද්‍රිය දුන ඉස්සෙල්ලා මැරෙනවා. ඊට පස්සේ තමයි සෝතේන්ද්‍රිය සහ චක්කු ඉන්ද්‍රිය මැරෙන්නේ. ඒක මැරෙනට පස්සේ තමයි මනේ ඉන්ද්‍රිය මැරෙන්නේ. මේ කෙනෙක්ගේ මරණය සිද්ධ වෙන ආකාරය. ඔන්න ඒ සෝත ඉන්ද්‍රියයි චක්කු ඉන්ද්‍රියයි දෙකද ජීවහා ඒ වගේම මේ ගාන ජීවහා කාය කියන ඉන්ද්‍රියයන්ගෙන් ගන්න අරමුණු වෙන්නේ නැත්නම් ඉතුරු වෙන ස්වභාවයේ අර කියන බ්‍රහ්ම ස්වභාවයට හේතු වෙන්නා වූ හඬ සහ දැකීම ඒ ගතියර ගිහිත ගෙනත් තිබුණා නම් ධර්ම අවබෝධය තුලින් ඒ රාජ බුදුන් දකින්න හරි ආසයි. බුදුන්ගේ බලහන්ඳ හරි ආසයි. වැල ඉන්නවා නම් ජීවමාන නම් ඒක ආදී දකින්න උහිදෙනවා. ඒක තමයි මතු වෙලාවේ අර බුදුන් දකින්න ඕනේ බුදුන්ගේ බලහන් වල අනික් මං කියලා බුදුරන් වහන්සේට වඩින්න කියන්න මට කරන්න දෙයක් නැහැ දැන් යන්න බෑ යන්න බෑ කියලා ඉල්ලීමක් වෙලී. ඒ වෙලාවේ බුදුරන් වහන්සේ දේශනා කළේ ඒකෙත් ඇති සාරාත්‍යයක් නැහැ මොනවද කියන්නේ කියලා යථාර්ථයේ වෙන්න දෙන්න හැකියාව තිබුණා. දුන්නා නම් එහෙම ගමන ඉවරයි. බුදුරන් වහන්සේ දේශනා කරනවා එතෙන්දී ඒක ඉවර කරා නම් එහෙම. ඒ අවසාන මොහොතේ පණා දින මොහොතේ ඉතල අවිඩිය සුද්ධ කරලා දුන්නා නම් 60 වසක් මහතෙර කෙනෙක් වහින් ඉර බික්ෂුවගේ හිත ඒ අවසානයේදී කෙලවර කරන ගිහියාගේ හිතේ දෙකේ මට කියන්නේ වෙනසක් නැහැ දෙක මේකයි. දෙකම හරි හතර ගන්න ක්‍රමයක් ඔය. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි ලබා දුන්නේ. ඒක තමයි ප්‍රඥාව මුල් වෙන එකේදී උත්සාහ කර වීරිය කර කර සමාධි වඩන්න දෙයක් නැහැ. නිවන් දැකීමට අවශ්‍ය කරන්නේ ප්‍රඥාව මූලිකයි. ප්‍රඥා ගෝචර ධර්ම අවබෝධ කරගත්තොත් අනුසේ පිළිදෙර යනවා. අනුසේ පිළිදෙරට පස්සේ සමාධිත් මත වෙනවා. ප්‍රඥාවත් නැగిලා එනකොට ප්‍රඥා මුල් කරගත්ත සමාධිය වැඩෙනවා. ඒකට අමුතේ වඩවලා ඉන්න දෙයක් නැහැ. ඉතින් ප්‍රඥා මුල් කරගත්තේ නැති අය තමයි විවිධ උපක්‍රම වලින් ඔය යෝගී භාවනා කරලා යෝගී ව්‍යායාම් කරලා මහා කැලෑවල මිනිස් පුරුඩක් වෙන දයාදල ගිහිල්ලා කාලයක් යනකම් ඉතින් ඒ වගේ කරලා ප්‍රථම අධ්‍යානී ආදී ධ්‍යානයක් ලබා ගන්න. ඒක මේ ලෞකික ක්‍රමයක්. බෞද්ධ බුද්ධ ශාසනය තුල එහෙම නෙවෙයි බොහොම ලීති ක්‍රමයක් තියෙන මේ ධ්‍යාන මාර්ගඵල ලබා ගන්න. ඉතින් ඒක මේ වැහුණාට පස්සේ තමයි අද අමාරු වෙලා තියෙන්නේ. ඒකයි කාරණේ.